ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් 2024 ජූනි 18 වන දින පවිත්‍රා වන්නියාරච්චි සෞහෘද පදනම සංස්ථාගත කිරීමේ අන්තර්ගත කිරීම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ සංස්ථාගත කිරීම සහ රාජ්‍ය නායක කළමනාකරණය නැමැති 50 කෙටුම් පත්තල සහතික සටහන් කරල දව දන්නුන් කැමැත්ති. සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම සංස්ථාගත කිරීම 50 කෙටුම් පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 113(2) ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මතු පලවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, ගරු විජිත බේරගොඩ මැතිතුමා, ගරු ශශීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ගරු ඉම්තියාස් බාකීර් මහාකාර් මැතිතුමා, ගරු WHM ධර්මසේන මැතිතුමා, ගරු කිංග්ස් නෙල්සන් මැතිතුමා, ගරු කුමාරසිරි රත්නායක මැතිතුමා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විධානාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 43 වන කොටස, 2021 මුදල් වර්ෂය සඳහා විධානාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 54 වන කොටස සහ 2022 මුදල් වර්ෂය සඳහා විධානාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ L කොටස සහ 9 වැනි කාණ්ඩයේ 33 වන හා 34 කොටස් මම ඉදිරිපත් කරමි.
ඒකී වාර්තා මුද්‍රණ කළ යුතුයි යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජය ජනරය ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාපකාර 2023 මුදල් වර්ෂය සඳහා විධානාධිපතිවරයාගේ වාර්තාවේ 1 වැනි කාණ්ඩයේ 3 සහ 4 කොටස් මම ඉදිරිපත් කරමි.
ඒකී වාර්තා මුද්‍රණ කළ යුතුයි යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාපකාරව විධානාධිපතිවරයාගේ වාර්තාවේ 10 වැනි කාණ්ඩය දේශීය ආදායම් මූලාශ්‍රයන්ට අනුව රජයට අය විය යුතු නමුත් මෙතෙක් අයකරගෙන නොමැති එකතු කළ අගය මත බදු පිළිබඳ විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඒකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
පිළිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
අර කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ තියා මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා කළුතර කම්පා චිත්‍රනමලේ මඩකලපුව සහ අනුරාධපුරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ 2023 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත හා වගකීත රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
වනජීවී සහ වන සම්පත්
කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසර ස්වාභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගෞරව சபாநாயகர் அவர்களே, அரசாங்க கணக்குகள் பற்றிய குழுவினால் பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்ட அறிக்கைகளில் கடற்தொழில் அமைச்சு மற்றும் அலங்கார மீன்கள், நன்னீர் மீன்கள், இறால்கள் வளர்த்தல், கடற்தொழில் துறைமுகங்கள் அபிவிருத்தி, பல நாள் கடற்தொழில் அலுவல்கள் மற்றும் மீன் ஏற்றுமதி இராஜாங்க அமைச்சு தொடர்பில் குறிப்பிடப்பட்ட விடயங்கள் தொடர்பான 119(4) பாராளுமன்ற நிலையற்கட்டளையின் பிரகாரம் அவதானிப்புகள் மற்றும் எடுக்கப்பட்ட நடவடிக்கைகள் தொடர்பான அறிக்கைகளை நான் சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கைகள் அரசாங்க கணக்குகள் பற்றிய குழுவிற்கு ஆற்றப்படுத்தப்பட வேண்டும் எனவும் நான் பிரிவிக்கின்றேன். நன்றி.
கௌரவ மாத்தித்துமணி, ஆர் யூ ரெடி? ஓகே. යාපනයේ වැල්වැටිතුරේ පොලිකණ්ඩී කියන ස්ථානයේ දීවර බෝට්ටු නැංගුරුම් පලක් ඇත්ත වශයෙන්ම නැහැ. දීවරී ප්‍රජාව විශාල ප්‍රමාණයක් දීවර කර්මාන්තයේ නියැලෙනවා. ඒ නිසා විශේෂණ මුහුදේ ගැඹුරව සකස් කර දීවර බෝට්ටු නැංගුරම් ලීමට හැකි ස්ථානයේ මේ සංවර්ධන කටයුතු බොහෝ අවස්ථාවවලදී පොරොන්දු වෙලා තියෙනවා ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් ඒක ක්‍රියාත්මක කරලා නැහැ. මම යෝජනා කරනවා ගරු අමාත්‍යතුමාට ඒක පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරන්නයි කියලා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි යාපනයේ one second. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි 2017 අංක 11 දරන දීවර ජලජ ජීවී සම්පත් පනත මගින් ඇත්ත වශයෙන්ම බොටම් ට්‍රෝලින් තහනම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ බොටම් ට්‍රෝලින් තුලින් මේ ක්‍රමවේදය තුලින් මත්ස්‍ය සම්පතට සමුද්‍රීය පරිසරයට අතිශයින්ම හානිකර තත්ත්වයන් නිර්මාණය වෙනවා. රටේ සෙසු ප්‍රදේශවල මේ බොටම් ට්‍රෝලින් ප්‍රශ්නය නතර කරන්නට දීවර අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන කටයුතු කළත් යාපනයේ ප්‍රදේශයේ අපිට ලැබුණු පැමිණිල්ල තමයි බොහෝ ප්‍රදේශවල මේ බොටම් ට්‍රෝලින් ක්‍රියාත්මක වෙනවා. දීවර දෙපාර්තමේන්තුවට සහ අධීක්ෂණ කාර්යක සභාවට දැනුම් දුන්නත් මානව කොමිෂන් සභාවේ සහය පැතුවත් ඒකට විසඳුමක් ලැබිලා නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ බොටම් ට්‍රෝලින් යොදාගන්නමින් මත්සැල්ලීම රට පුරාම තහනම් වී තිබෙන මොහොතක කරුණාකරලා මේක ක්‍රියාත්මක කරන්නට ඔබ කටයුතු කරනවද? ඒ වගේම යාපනයේ ප්‍රදේශයේ බොටම් ට්‍රෝලින් වලට ඉඩකඩ ලබා දීලා තිබෙනවද? අවසරය ලබා දීලා තිබෙනවද? ඒ ක්‍රියාත්මක කරන මොහොතක දීවර ශේෂ්ත්‍රයේ නිලධාරීන් ඇයි නිහඬව ඉන්නේ? එහෙම අවසරයක් ලබා දීලා තිබෙනවා නම් මම හිතන්නේ ඔබතුමන්ලා 2017 අංක 11 දරන පනත උල්ලංඝනය කරමින් මේ කාර්යය කරන්නේ. කරුණාකරලා ඔබතුමාගෙන් පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා.
எனக்கு நீங்கள் கேட்ட முதலாவது கேள்வியிலே எந்த இடம் என்று எனக்கு தெரியவில்லை, விளங்கவில்லை, மொழிபெயர்ப்பு சரியாக அமையவில்லை. முதலாவது எந்த இடம், எங்கு அந்த கடல் தொழில் துறைமுகம் தேவை என்று சொல்லியிருக்கின்றார்கள்?
යාපනයේ වැල්වැටිතුරේ පොලිකණ්ඩි කියන ස්ථානයේ මම ඔබතුමාට විස්තර ටික ලබා දෙන්නම්. අත වශයෙන්ම ඒක නැංගුරුම් පළක් හරියට සංවර්ධනය කරන්න කියන යෝජනාව මම ඔබතුමාට කරනවා. මොකද බොහෝ අවස්ථාවල බොහෝ දිනා ගිහිලා පොරොන්දු වෙලා තියෙනවා ඒක ඉෂ්ට කළා නැහැ. අනික් කාරණාව තමයි යාපනයේ සමහර ප්‍රදේශවල, හැම ප්‍රදේශයකම නෙවෙයි, මම මේ හැම දීවර ප්‍රජාව ගැන නෙවෙයි මම කියන්නේ. නමුත් අපි දන්න විදියට බොටම් ට්‍රෝලින් ක්‍රියාත්මක වෙනවා බොහොම සුලභ. විශේෂයෙන්ම දීවර ශේෂ්ත්‍රයේ නිලධාරීන් අහක බලා ගන්නවා මේ බොටම් ට්‍රෝලින් ක්‍රියාත්මක වෙන මොහොතක. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඉදිහත් වෙලා ඒක නතර කරන්න කටයුතු කරන්න. නතර කරනවා වගේම මම කියන්නේ එයාගේ දීවර කර්මාන්තය නතර කරන නෙවෙයි, නිත්‍යානුකූල ආකාරයට දීවර කර්මාන්තයේ නියැලෙන්නට ඒ බොටම් ට්‍රෝලින් කරන කට්ටියට ලබා දිය යුතු පහසුකම් ටික ලබා දෙන්න නිත්‍යානුකූලව දීවර කර්මාන්තයේ නියැලෙන්න. එම නැතු ඒගොල්ලෝගේ ජීවනෝපාය නතර කරන්නයි කියලා නෙවෙයි මම යෝජනා කරන්නේ.
நன்றி உங்களுடைய அக்கறைக்கு. கடத்தொழிலாளர்கள், யாழ் மாவட்ட கடத்தொழிலாளர்கள் தொடர்பான உங்களோட அக்கறைக்கு நன்றி. முதலாவது உங்களுடைய கேள்வி வந்து இறங்குதுரை அவர்கள் கேட்டிருப்பதாக, நான் இதுவரை எவ்வாறான கோரிக்கை என்னிடம் வரவில்லை. அவர்களுக்கு அந்த வான் தோன்றுவது சம்பந்தமாகத்தான் கேட்டிருந்தார்கள். இந்த முறை ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் வடமாகாணத்துக்கு என்று 500 மில்லியன் ரூபாவை ஒரு விசேடமாக ஒதுக்கியிருக்கின்றார். அந்த வகையில் அந்த வான் தோன்றுதல் வேலைகள் இனிமேல் அடுத்த மாதம் அளவில் ஆரம்பிக்கப்படும் என்பதையும் தெரிவித்துக் கொண்டு உங்களுடைய ரெண்டாவது கேள்வி, அந்த பொட்டம் ரோலிங் 2018 அந்த சட்டம் இந்த நாடாளுமன்றத்தில் ஒரு தனிநபர் பிரதிநிதியாக கொண்டு வரப்பட்டு பிறகு கடத்தொழில் அமைச்சு அந்த பொறுப்பை எடுத்துக்கொண்டது. அப்பொழுது அந்த கடத்தொழிலாளர்களுடைய எதிர்ப்பு அல்லது அவர்களுடைய ஆர்ப்பாட்டங்கள் அல்லது அவர்களுடைய கோரிக்கையை முன்வைத்ததை அடுத்து அப்பொழுது ஒரு முடிவெடுக்கப்பட்டது. நாரா நிறுவனத்தினுடைய ஆய்வுகளுக்கு பிறகு அது எந்தெந்த பகுதிகளில் செய்யலாம் என்று சொல்லி அந்தந்த இடத்துல சஃப் ட்ரோலிங் கண்டுக்கு தான் அனுமதிக்கப்பட்டிருக்க ஒழிய எல்லா இடத்திலையும் அல்ல. இருந்தும் உங்களுடைய கேள்வியை நான் கருத்தில் எடுத்து உங்கள் ஆய்வு செய்கின்றேன். நன்றி.
அதிகாரண பந்தனாகார கட்டுப்பு.
Honorable Speaker, I present the annual report of the Legal Aid Commission of Sri Lanka for the year 2022. I move that this report be referred to the Sectoral Oversight Committee on Just and Law Abiding Society.
Sancharaka Hai Dangamattuma.
අරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා මාධ්‍ය තාරුණ්‍ය කුරුමේ හා නූතන පුරුෂයා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ තියා මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා ඉදම් හිමිකම් නිරූල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ඉදම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ තියා මම යෝජනා කරමි.
මහජන ආරක්ෂක ඇමතුම
2023 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක නීතිගරුක සමාජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ තියා යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගනිමින් ශෛලී අධ්‍යාපනික
අදාළව මට කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට. ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි, විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්නට ඕන මිහින්තලා රජමහ විහාරස්ථානයේ එහි උන්නතිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙත් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේත් ආරක්ෂකංශවලත් පොලිසියෙත් විශාල ප්‍රමාණයක් ඒ පුදබිම රැකගන්නට ආරක්ෂා කරන්නට ඒ සංවර්ධන වැඩ කටයුතු වලට දායකත්ව ලබා දෙන්නට 2023 දෙසැම්බර් 10 වෙනිදා වෙනකන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා. නිලධාරීන් 286ක් හිටියා. අනුබුදු මිහිඳු මහසායේ ප්‍රතිසංස්කරණය සඳහා නාවුක හමුදාව 105ක් හිටියා. ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම කටයුතු භාරව හිටියා යුද හමුදාවේ 78ක්. එවැගේ මිහින්තලා පුදභූමියේ පිරිසිදු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 94ක් හිටියා. ඒ වගේම උඩමළුවේ පිරිසිදු කිරීම සඳහා සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 7 දෙනෙක් හිටියා. දෛනිකව හේවිසි ශබ්ද පූජාව වෙනුවෙන් නිලධාරීන් 5 දෙනෙක් හිටියා. ඒ වගේම මිහින්තලා මහාසෑය ඇතුළු විහාරාංගයන්හි තීන්තාලේප කිරීම සඳහා ගුවන් හමුදාව දායකත්වය ලබා දුන්නා. ඒ වගේම පොලිසියෙන් ආරක්ෂාව ඉහළින්ම තිබුණා. දැන් කනගාටුදායක කාරණාව තමයි දැන් 18 වෙනිදා ආරම්භ වුණ පොසොන් කලාපය. ඒ පොසොන් නිමිත්තෙන් ක්‍රියාත්මක වෙන ආගමික ක්‍රියාදාමය අද ඇත්ත වශයෙන්ම ඒ සියලුම නිලධාරීන් පාහේ විඩ්‍රෝ කරලා තියෙනවා, ඉවත් කරලා තියෙනවා. ඒ තත්ත්වයන් තුළ ඇත්ත වශයෙන්ම ඒ පොසොන් ආගමික ක්‍රියාදාමය ක්‍රියාත්මක වීම අඩපණ වෙලා තිබෙනවා. ඒ නිසා මම ගෞරවණීය ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ ඒ උතුම් පුදබිමේ, මිහින්තලා පුදබිමේ ඒ කටයුතු වලට යොදවලා තිබූ ඒ නිලධාරීවරුන් ඉක්මනින්ම වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දෙන්නේ කියලා. ඒ වගේම මම අවධානය යොමු කරන්න කැමතියි අපේ සංස්කෘතික කටයුතු ඇමතිතුමත් මේ ස්ථානයේ ඉන්න මොහොතක විශේෂයෙන්ම වන්දනාමාන කිරීම සඳහා මහජනතාවට කිරි ආහාර පූජාවන් සකස් කරන්නට, ඒ වගේම විශේෂයෙන්ම මේ වන්දනාමාන කරන කට්ටිය සමහර ලෙඩට දුකටපත් වුනහම රෝහල්ගත කරනවා. ඒ සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නට නිලධාරීන් යෙදෙව්වත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මට ප්‍රකාශ කරපු ආකාරයට මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලයේ කලාප භාර නිලධාරී DM ගුණසේන සහ පුරාවිද්‍යා මුරකරු PP රංජිත් ඇත්ත වශයෙන්ම අවසරය ලබා දුන්නු ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ඉතිරි වැඩ කටයුතු කියන්නේ ඇත්ත වශයෙන්ම පේවමන්ට් එක හදන එකයි, ඒ රැසිකිලියට දාන බටය දාන එකයි, ඒ දෙකටම විරුද්ධ වෙමින් කටයුතු කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් මැතිතුමාගෙනුත්, ඒ වගේම අලස් මැතිතුමාගෙනුත්, ඒ වගේම විදුර වික්‍රමනායක මැතිතුමාගෙනුත් බොහොම කාරුණිකව මේ අඩුපාඩු ගන්ධය හොයලා බලලා මිහින්තලා පුදබිම රැකගන්නට ආරක්ෂා කරන්නට සුවිශේෂී කාර්යභාරයක් කරන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඒ ලබා දිය යුතු පහසුකම් ටික ලබා දෙන්න කරුණාකරලා මතක තබා ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ලබා දීලා තිබෙනවා විශේෂ ස්ථාවරයක්. එය අනුගමනය කරමින් මිහින්තලා පුදබිම රැකගන්නට ඔබතුමන්ලාගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා ඒක ලබා දෙන්නේ කියලා මම ඔහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරා.
කාර්යක සභාව වාර්තා පිළිගැනේ ශෛලීගත අධ්‍යාපනික පදනම පෙරු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහත්තයා.
ගරු කතානායකතුමනි, ශෛලී අධ්‍යාපනික පදනම සංස්ථාත කිරීමේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද? සභානායකතුමා අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු උපදේශක කාර්ය සභාවේ වාර්තාව.
I present the report of the Ministerial Consultative Committee on Justice, Prisons Affairs and Constitutional Reforms on regulations made by the Minister of Justice, Prison Affairs and Constitutional Reforms under Section 61, Red B Section 45 of the Judicature Act No. 2 of 1978 and published in the Gazette Extraordinary No. 2360/22 of 27th November 2023 and regulations made by the Minister of Justice, Prison Affairs and Constitutional Reforms under Section 61, Red B Section 45 of the Judicature Act, Numbers 2 of 1978 and published in the Gazette Extraordinary Number 2371/13 of 13th February 2024, which we refer to the committee.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරිය සඳහා ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව ලසන්තල්ල ගෙවන්න මැතුමා.
ගරු කතානායකතුමනි, 2022 මුදල් වර්ෂයේ සඳහා රාජ්‍ය ආයතන පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය අනුකූලතාවය සහ මෙහෙයුම් කාර්ය සාධනය පිළිබඳව මාර්ගගත තොරතුරු කළමනාකරණ පද්ධතිය MIS මගින් ඇගීම් සම්බන්ධව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරිය සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ පළමිනි මාර්තාව ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මං හිතන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ප්‍රධාන කාර්යක සභා දෙකකට පැවිරි තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ අනුව ගිණුම් කාර්යක සභාවත් පොදු ව්‍යාපාර කාර්යක සභාවත්, ඒ අනුව අපි මේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා මේ ආයතන කැඳවීම තුළින් තමයි අපි සිදු කරන ලබන්නේ. ගිණුම් කාර්යක සභාවට ආයතන 836ක් තිබෙනවා. එම නිසා කොහෙත්ම කිසිදු වර්ෂයකදී ඉතිහාසයේ පාර්ලිමේන්තුවට මේ ආයතන 836ම කැඳවීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. සමහර වර්ෂවල එක ආයතනයක්වත් කැඳවලා තිබුණෙත් නැහැ. අපි උත්සාහ කළා එක වර්ෂයකදී 236ක් කැඳෙව්වා. නමුත් 836ක් තිබෙන තැනකදී 236ක් ඇඳවල අපට ඒ වගකීම ඉටු කරන්න කොහෙත්ම පුළුවන්කමක් නැති නිසා තමා 2015 වර්ෂයේ සිට මේ දක්වා අවුරුදු 8ක් අඛණ්ඩව මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේ තොරතුරු ලබාගෙන මේ විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම ඉතාමත් සාර්ථකව අපි මේ කටයුත්ත අපට සිදු කරන්න පුළුවන්කමක් ලැබුණා. ඒ අනුව මේ වන විට රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම සිදුවන කාර්ය සාධනය පිළිබඳව ගැටලු තිබෙන්න පුළුවන්. මේ ලකුණු ලබාගත් ආයතනවල සමහර විට හෙට වංචාවක් දූෂණයක් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් විශේෂයෙන්ම මේ ගිණුම් කරන ක්‍රියාවලිය සහ වාර්තා ඉදිරිපත් කිරීම යනාදිය දිහා බලපුවහම මම හිතන්නේ විශාල ප්‍රගතියක් අපට අත්පත් කරගන්න පුළුවන්කමක් ලැබුණා. දැන් ඒ අනුව තමයි හැම දවසකම උදේ මේ පාර්ලිමේන්තුවේ විෂයභාර අමාත්‍යවරුන්, සභානායකතුමා, ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා හැමදාම මේ පාර්ලිමේන්තුවේ ගිණුම් කාර්යක සභාවට ඒ ඉදිරිපත් කරන වාර්තා ඉදිරිපත් කිරීමේ ඒ සම්ප්‍රදාය ඇති වුණේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ඉතිහාසයේ මං හිතන්නේ ප්‍රශ්න ගැටළු විශාල ප්‍රමාණයක් තිබුණා. අවුරුදු 10-15 පැරණි වාර්තා තමයි විමර්ශනය කළේ. දැන් අපි 2015 ඉඳන් මේ දක්වා ප්‍රථම වතාවට අපි 2023 වාර්තාව මේ මාසේ නොවැම්බර් මාසයේට පෙර මේ ආයතන 836ම අපි ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලිය මං හිතන්නේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මක වර්ධනයක් ඇතිවීම සඳහා විශාල පිටුවහලක් වෙලා තිබෙනවා. මේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේම වගකීමක් බවයි මා පෞද්ගලිකව දකින්නේ. එම නිසා විශේෂයෙන්ම අපි මේ ගිණුම් කාර්යක සභාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඉන්නවා. ඒ අනුව අපි සියලුම දෙනාම පක්ෂභේද සියල්ලක්ම පසෙක තබලා සැබෑ ලෙස මං හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි මේ ගිණුම් කාරක සභාවේ කටයුතු සාර්ථකව ඉටු කරගෙන යාම සඳහා සියලුම දේශපාලන පක්ෂවලයි විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඒ ලබා දෙන සහයෝගයත් මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම මං හිතන්නේ මේ දත්ත පද්ධතිය සකස් කළේ පාර්ලිමේන්තුවේ ඒ තොරතුරු තාක්ෂණ අංශයේ. අද රාජ්‍ය ආයතනවල බිලියන් ගාණක් මෙවැනි දත්ත පද්ධති සඳහා වියදම් කරලා තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පමණක් රුපියල් බිලියන 17ක් වියදම් කරලා තිබෙනවා. අද වෙනකම් කිසිදු ඵලදායිතාවයක් නැහැ. ඒ අනුව දත්ත පද්ධති රාජ්‍ය ආයතනවලට හඳුන්වා දීමේදී සත පහක්වත් වියදම් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය මේ දත්ත පද්ධති ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමක් මං හිතන්නේ පාර්ලිමේන්තුව ලබා දෙන ඉතාමත් ආදර්ශයක්. ඒ නිසා පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයටත් පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ ඒ ලේකම් තුමිය ඇතුළු සියලුම දෙනාටත් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ටත් මේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා විශේෂම විගණකාධිපති දෙපාර්තමේන්තුව අපට සුවිශේෂිත දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයත් අපට මේ ලබා දෙන සහයෝගයත් මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. ඉතින් නිසා මේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂම අපි දන්නවා. දැන් රාජ්‍ය ආයතනවල රාජ්‍ය ආදායම පිළිබඳව දිගින් දිගටම අපි කතා කරනවා. රාජ්‍ය ආදායම සම්බන්ධව විශේෂම තොරතුරු තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව කතා කරනවා. ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ වැඩසටහන් වැඩපිළිවෙල ගණනාවක් මේ ගිණුම් කාරක සභාව ඇතුළු මූල්‍ය පිළිබඳව කටයුතු කරන කාරක සභාව විශාල ප්‍රමාණයක් ඉටු කරනු ලබනවා. දැන් ඒ අනුව විශේෂයෙන්ම මේ සඳහා තිබෙන බාධාවන් හඳුනගෙන තිබෙනවා. දැන් අද රේගු දෙපාර්තමේන්තුවේ තිබෙන ආඥා පනත. දැන් රේගු ආඥා පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ කමිටුවල නිර්දේශයන් මත ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම මං හිතන්නේ අපි සියලුම දෙනාම අවධානය යොමු කළ යුතුයි මේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා, රාජ්‍ය ආයතනවල ආදායම වැඩි කර ගැනීම සඳහා, තාක්ෂණය භාවිතා කිරීම ඩිජිටල්කරණයෙන් තොරව මොන නීති රීති ගෙනාවත් මං හිතන්නේ මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් අපිත් විශේෂම ජනාධිපති කාර්යාලයත් අග්‍රාමාත්‍ය කාර්යාලයත් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් අපි පොදු කමිටුවක් හදලා විශේෂයෙන්ම මේ මූල්‍ය සම්බන්ධව කටයුතු කරන සියලුම කාරක සභත් ඒක රාශී වෙලා අද වන විට රාජ්‍ය ආයතනවල මේ ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කාරක සභාව විදියට මැදිහත් වෙලා කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව අපි ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරලා මේ වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක කරගෙන යාම සඳහා කටයුතු කිරීම මම හිතන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලුම දෙනාගේම වගකීමක් බව සඳහන් කරමින් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව.
විපක්ෂ නායකයෝ අලගියවන්න මැතිතුමත් මතු කරපු මාතෘකාවක් සමග මම කැමතියි රජයෙන් අහන්න, විශේෂයෙන්ම එතුමා මතු කරා මේ රාජ්‍ය ආදායම කියන ගැටලුව. දැන් රාජ්‍ය ආදායම් ඉලක්කවලට යා නොහැකි රජය රාජ්‍ය ආදායම ලබා ගැනීමේ ක්‍රමවේදය, ඒ කියන්නේ ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් බදු පරිපාලනය, ඒ වගේම බදු දැලට හසු නොවි එයින් පිටත සිටින කණ්ඩායම, අත්‍ය වශයෙන්ම ඇතුලේ සිටිය යුතු අය බදු ගෙවීම පැහැර හැරීම, මේ යනාදී කාර්යයන් ඩිජිටයිස් කිරීම, ඩිජිටල් කරණය, විනිවිද භාවෙන් යුක්තව මේ ටැක්ස් කලෙක්ෂන් බදු එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ අය මේ රජය දීපල බද්දක් ගහන්නට යනවා කියන එක දැන් ප්‍රචලිත වෙලා තිබෙනවා. ඒකත් දානවා මේ IMF නියෝග යටතේ දීපල බද්ද ක්‍රියාත්මක කරන, මොකද රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්නට බැරුව. පළවෙනි කාරණාව තමයි අපි පිළිගන්නවා IMF එකත් එක්ක එකට එකතු වෙලා මේ අපේ රටේ ආර්ථික අගා වැටී තිබෙන අගහදෙන් ගොඩේන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. හැබැයි IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර ගිවිසුම් ගත වෙන්නට ඕන ජනතාවගේ පැත්තෙන් ඒ නෙගෝසියේෂන් එක, ඒ ගිවිසුම ක්‍රියා සාකච්ඡා කරලා. ඉතින් මෙතනදී කියන කියන පදයට නටන රූකඩ රජයක් අපිට වැඩක් නැහැනේ. මේ මම අහන්න කැමති මේ දීපල බද්ද ක්‍රියාත්මක කිරීම මේ IMF එක පිට උඩ දාලා ඇත්ත වශයෙන්ම රාජ්‍ය ආදායම කාර්යක්ෂමව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්නේ නැතුව දැන් බලන්න කරු කතානායකතුමනි, මේ රටේ ධනවතුන් ධනකුවේරින් ගජමිතුරු ධනවාදය නියැලෙන ක්‍රෝනික් කැපිටලිස්ට ගණනාවකට ණය කපා හැරලා තියෙනවා බිලියන ගණනාවක්, බිලියන 800කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි ඒලයිස්තුව අපි සීමල පිටිය ඇමතුමාගෙන් ඉල්ලුවම කියනවා නෑ මේවා රහස්‍ය දේවල්, මේවා හෙලිදරව් කරන්න බැහැ කියලා. හැබැයි පරාටේ නීතිය ක්‍රියාත්මක කරනකොට ඒව නම් ඇඩ්වර්ටයිස් කරලා පරාටේ නීතිය ක්‍රියාත්මක කරනවා. මං කියන්නේ මම ඉල්ලීමක් කරනවා, කරුණා කරලා අර ණය නොගෙවපු ඒ ධන කුවේරෙන් අපි දන්නවා ඒගොල්ලන්ට තියෙනවා ගජමිතුරු සම්බන්ධකම්, දේශපාලන සම්බන්ධකම් රටේ පාලකයොත් එක්ක. ඒ අයගෙන් රටට හිමි විය යුතු සල්ලි ටික එකතු කරනවා මිස මේ දේපළ බදු ගහන එක අසාධාරණයි කියන එක මම කියන්න කැමතියි. ඒකට අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
ඔව් අලගෙනවත් ලයික් මං කරන්න නැතුව
විශේෂයෙන් මං හිතන්නේ අපි මේ ප්‍රශ්න පටල ගැනීම තමයි ප්‍රශ්නේ. දැන් මං ගිණුම් කාරක සභාවේ වාර්තාව සහ මේකේ කටයුතු පිළිබඳව මම පැහැදිලි කිරීමක් කළේ. දැන් අපි සැබෑ ලෙස මේ ප්‍රශ්න සඳහා විසඳුම් හොයනවා නම් අපි මේක ගැන කතා කරන්න ඕනේ. දැන් විපක්ෂ නායකතුමා කියපු සියලුම කරුණු පිළිබඳව අපටත් ගැටලුවක් නැහැ. එතකොට ගිණුම් කාරක සභාවේ මේ ඉදිරිපත් කරපු නිර්දේශයන් සහ රාජ්‍ය ආදායම පිළිබඳව මම ඔබතුමාට සඳහන් කළ අපි ගත ක්‍රියාමාර්ග. ඉතින් අපි ඩිජිටල් කරණය පිළිබඳව මම කතා කළා. ඒ වගේම නීති රීති දැන් අපි අපට මෙතෙන්ට ඇවිල්ලා කියන්න පුළුවන් හිගබදු මෙච්චරයි. ඒක අංක ගණිතමය වශයෙන් හිගබදු. නමුත් ඒ හිගබදු කතාව පිටිපස්සේ තිබෙන දේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත තුලින්ම තියෙනවා අවුරුදු 15ක් යනකම් බදු ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. දැන් ඒ අනුව තමයි අපි නිර්දේශ කරලා තිබෙන්නේ මේ දේශීය ආදායම් පනත සහ රේකු පනත සංශෝධනය කළ යුතුයි කියලා. ඉතින් දැන් එතකොට දැන් අපට හිගබදු සහ මේ රාජ්‍ය ආදායම් පිළිබඳව සංඛ්‍යාලේඛන මෙතන කතා කරලා රටට යම් පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි හැමදාම කතා කර කර ඉන්න එක තමයි කරන්න පුළුවන් ඉන්නේ. නමුත් දැන් අපි අනිත් පැත්තෙන් හිතුවොත් විශාල කාර්යභාරයක් අපි කරලා තිබුණා. දැන් මේ අවුරුද්දේ බදු ඉලක්කයන් රේගු දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් මේ සියල්ලක්ම සපුරලා තිබෙනවා. දැන් අපි මෙතනින් ඉදිරියට යන්න ඕනේ. ඉතින් මේකෙන් කියවෙන්නේ අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. පොරබරු වංචා සිද්ධ වෙනවා, අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඉතින් අපි මේවා පිළිබඳව හරි දැක්මකින් යුතුව මං හිතන්නේ හරියට ප්‍රශ්න අවබෝධ කරගෙන අපි කතා කළ යුතුයි. හරියට අපි මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මං හිතන්නේ අපි හැම වෙලෙම දැන් මේ වෙලාවේ මේ ගිණුම් කාරක සභාවේ රාජ්‍ය ආයතන 836කම මේ වාර්තාව ඉදිරිපත් කළාන් පස්සේ ඊට පස්සේ අපි කතා කරනවා නම් ඩිජිටල් කරණයයි අර බද්දයි මේ බද්දයි ගජමිතුරුයි වාදි කතා කරන්න පුළුවන්. ඉතින් අපි කතා කර කර ඉන්නවද අපි වැඩක් කරනවද කියන එකයි අපි තීරණ ගන්න ඕනේ.
ප්‍රොමිසරි සභානායකතුමා මේ වාර්තා මුද්‍රණය කිරීමට යෝජනා කිරීම.
මුද්‍රණය කළ යුතුයි යෝජනා කරන කරු කතානායකතුමනි.
ඔව්.
විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ දේපළ බද්ද IMF ගිවිසුම පරිශීලනය කෙරුවාම ඒ දේපළ බද්ද එක ගේකට සීමා කළා නැහැ. පොඩ්ඩක් ඉන්න මේක එක පොඩ්ඩයි එක එක නෑ නෑ එක ගේකට සීමා කරලා නෑ ඒක නෑ එක ගේකට සීමා කරලා නැහැ සියලු ගෙවල් වලට අය කරන්න පුළුවන් කියලා තමයි IMF agreement එක කියන්නේ.
ඊයේ ජනාධිපතිතුමා
හරි එහෙම කිව්වා.
ජනාධිපතිවරයා හැටියට පැහැදිලි ප්‍රකාශයක් කරා. ඉතින් ඒක
පොඩ්ඩක් එහෙම කිව්වා. හැබැයි ජනාධිපතිතුමාට ඇවිල්ලා කිව්වේ IMF agreement එකේ ස්පිල්ලා පාපිල්ලා වෙනස් කරන්න බෑ කියලා.
ඒක ඒකත්
එතුමා කොහොමද
එතුමාගෙන් ඊය අහගන්න
එතුමානේ කිව්වේ මුදල් ලැබතිවරුත් කිව්වා මේක වෙනස් කරන්න බෑ කියලා.
රජේ මුදල්
කොහොමද වෙනස් කරන්නේ?
ඒ වගේ වර්තා වර්ෂයට සිල්ලා මෙතුමා ඉදිරිපත් කරන්න.
I present the report of the Committee on Public Finance on the resolution under Supplementary Estimate 1 of 2024, regulation under the Casino Business Regulation Act No. 17 of 2010, and report of the Independent Remuneration Committee on the Central Bank of Sri Lanka's Salary Division 24-26, which were referred to the said committee. Honorable Sir, I need to explain very briefly the Central Bank salary matter. මෙතන ගරු කතානායකතුමා මහ බැංකුවේ පඩිවැඩි කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විදියට මේ ගරු සභාවෙත් සාකච්ඡා වුණා, එළියෙත් සාකච්ඡා වුණා. ඒ පාර ජනාධිපතිවරයා කිව්වා මුදල් කාරක සභාවට මේ සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා. පස්ස අපි මේක හොයලා බලලා සමාවෙන්න. අනිත් පැත්තට මුදල් කාර්ක සභාවෙන් ජනාධිපතිවරයාට කිව්වා කරුණා කළා මේකට ස්වාධීන කමිටුවක් පත් කළා මේ පරිවැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් විමසන්න කියලා. එතකොට ඔහු කමිටුවක් පත් කළ තිබුණා. ඒ කමිටුවට සභාපති දූර තිබුණේ දිනේෂ් විරක්කොඩි. ඒකේ සහභාගී වෙලා තිබුණා අර්ජුන හේරත්, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, නිහාල් ෆොන්සේකා, අනුෂ්ක විජේසිංහ, දුමින්ද හුලංගමුව සහ KVC දිල්රුක්සි කියන මහත්ම මහත්මෙන්. ඔවුන්ගේ වාර්තාව මුදල් කමිටුවට ඉදිරිපත් කරා. සංක්ෂිප්තයක් හැටියට ඔවුන් කියන්නේ ජනාධිපතිවරයා විසින් ඔවුන්ට දීලා තිබිච්ච විෂයපතය අතිශයින් පුළුල්. ඒ නිසා මේ වෙලාව මදි සම්පූර්ණ විශ්ලේෂණයක් කරන්න. ඒ නිසා මේ අවස්ථාවේදී අර එකඟ වෙච්ච කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක සම්බන්ධයෙන් විතරයි ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. ඊට පස්සේ ඔවුන් කියනවා මූලික වශයෙන් මහ බැංකුව ඉහළ නිලධාරීන් සහ පහළ නිලධාරීන් සියලුම දෙනා එක කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එකකට මේ කරපු දේ වැරදි කියලා. මොකද ඉහළ නිලධාරීන්ට ඉතා විශාල පඩියක් ගෙවීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න කිරීම සහ සාමාන්‍ය සහ අනිත් නිලධාරීන්ට එවැනිම පඩි වැඩි කිරීමක් සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක දෙකට බෙදන්න ඕනේ කියලා තියෙනවා. ටැලන්ට් ක්‍රිටිකල්, මිෂන් ක්‍රිටිකල් කට්ටිය වෙනම පුද්ගලිකවම පුද්ගලයා සමග තමන්ගේ පඩිය කුමක් විය යුතුද මෙරිටොක්‍රසි එක යටතේ සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් කියලා තියෙනවා මේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ස්ටාෆ් සහ මේ ඔෆිස් ඇසිස්ටන්ට් ස්ටාෆ් කියන කට්ටිය සාමාන්‍ය රජයේ අනිත් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් සහ ඔෆිස් ඇසිස්ටන්ට් කියන කාණ්ඩයට ඇතුළත් විය යුතුයි. මහ බැංකුවේ වැඩ කරපු පළියට ඔවුන්ට එහෙම පඩි වැඩි කිරීමක් සිද්ධ නොවිය යුතුයි කියලා ඔවුන් කියලා තියෙනවා. ඊට පස්සේ ඔවුන් කියලා තියෙනවා 2025 අවුරුද්දේ වහාම අලුතෙන් ස්ටඩි එකක් කරන්න මහ බැංකුවේ පඩිය කොයි ආකාරයට ඉදිරියට ගෙනා යුතුද කියලා හියුමන් රිසෝස් මැනේජර් කෙනෙක් පත් කරන්න කියලා යනාදී නිර්දේශ ගොඩක් දීලා තියෙනවා. ඔවුන් විකල්ප පහක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ විකල්ප පහෙන් ඔවුන් එක විකල්පයක් තමයි නිර්දේශ කළා තියෙන්නේ. ඒ තමයි ඔවුන් කියනවා 2024-26 පත් කරලා එකඟ වෙච්ච කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එක ඒ විදිහට කරගෙන යන්න 20 අවුරුදු 3ක් නෙමෙයි අවුරුදු 3කට පස්සේ තව අවුරුදු 2කකොත් පඩි වැඩි කිරීමකට කිසිම විදියකට අදාළ නොවන විදියට අවුරුදු 5කට මේක ක්‍රියාත්මක කරන්න කියලා ඔවුන් නිර්දේශ කළා තියෙනවා. ඔවුන් කියලා තියෙනවා පඩි වැඩිවීම මහ බැංකුව පත්තෙන් ගත්තොත් 50%ක වැඩිවීමක් තමයි සාමාන්‍ය තියෙන්නේ. ඒක කිසිම විදියකට cost of living adjustment එකක් හෝ මොකක්වත් තව අවුරුදු 5කට සිද්ධ කරන්න හැකියාවක් නැහැ කියලා තියෙනවා. හැබැයි ඔවුන් කියලා තියෙනවා 2025 කරන අර විශේෂ විශ්ලේෂණයෙන් යම් කිසි විදියකට significant වෙනසක් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වෙනස කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා. ඊට අමතරව ඔවුන් කියලා තියෙනවා මේ අර්ථසාධක සම්බන්ධයෙන් මහ බැංකුවේ අර්ථසාධක අරමුදලට සාමාන්‍ය සේවකයන්ට ලැබෙන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභයට වඩා විශාල ප්‍රතිලාභයක් ලැබීම පිළිබඳව රටේ ලොකු ආందోళනයක් ඇති වුණා. ඔවුන් කියලා තියෙනවා ඒක කිසිසේත්ම නොකළ යුතුව තිබිච්ච දෙයක් කියලා. ඔවුන් කියනවා අර්ථසාධක අරමුදලේ යම් කිසි මුදලක් අපි මේ ඉන්වෙස්ට් කරොතින් ඒකට ලැබෙන ප්‍රතිලාභය ගැරන්ටි කරන්න බෑ කියලා. ඒක අර්ථසාධක අරමුදලේ ෆන්ඩමෙන්ටල්ස් වලට වෙනස් කියලා තියෙනවා. ඒක වහාම නිවැරදි කරන්න කියලා තියෙනවා. අවසානයේදී ඔවුන් කියනවා මේ කරපු දේ මම කියවන්නම්. The committees however strong of the view that the Central Bank of Sri Lanka should have completed a formal market study and being conscious of the ongoing economic challenges prior to entering into the current collective agreement, which would have helped the central bank to manage the salary increases and public sentiment more effectively. ඒක බෝල්ඩ් අකුරෙන් තියලා තියෙනවා. ඒ කියන්නේ අත්වශයෙන්ම මේ පඩිවැඩි කිරීම කරපු අවස්ථාවේදී රටේ තිබිච්ච තත්ත්වය පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබුණා කියන දේ මේ කට්ටිය කියලා තියෙනවා. ඉතින් මේ අපේ මුදල් කාරක සභාවේදී මේක සාකච්ඡා කරා. බහුතරයක් මන්ත්‍රීවරුන් මේ වාර්තාව සමග එකඟ වුණා. සුමාන්ද්‍රයන් මන්ත්‍රීතුමා මේකේ ඒ පළවෙනි විකල්පය නෙවෙයි පස්වෙනි විකල්පය කරන්න ඕනේ කියලා තිබුණා. පස්වෙනි විකල්පය කියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ වැඩපිළිවෙල නවත්තන්න කියලා. හැබැයි එතනදී වාර්තාවේ කියලා තියෙනවා එහෙම කරොතින් නෛතික ප්‍රශ්න මතුවෙන්න පුළුවන්, දේශීයව හා ජාත්‍යන්තරව මහ බැංකුවේ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා වුන් කියලා තියෙනවා මේ විදිහට ගිහිල්ලා 2025 කරන විශ්ලේෂණයෙන් පස්සේ පියවරක් ගන්න පුළුවන් කියලා. ඒ විදිහට මම සභාපතිවරයා හැටියට ඒකෙන් වැළකී හිටියා. මොකද මේ දෙපැත්තටම රටේ ගැටලුවත් මහ බැංකුවේ ගැටලුවත් විසඳගෙන ඉස්සරහට යන්න ඕන නිසා. ඒ නිසා මේ නිර්දේශ බහුතරයෙන් සම්මත වෙලා තියෙනවා. ඒක මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඔබතුමා කරුණා කළා මේක මුදල් අමාත්‍යාංශයට යවලා අවශ්‍ය වැඩ කටයුතු සඳහා මේක යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි. බොහොම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු කතානායකතුමනි, විපක්ෂය තමයි ඉස්සෙල්ලාම පෙන්නුවේ මේ මහා බැංකුවේ නිලධාරීන් 70%ක් පරිවර්ත කරගෙන තියනවා කියලා. ආණ්ඩුව අහක බලාගෙන හිටියා, ආණ්ඩුව අහක බලාගෙන හිටියා. එතකොට මේ වාර්තාව අනුව ඇත්ත වශයෙන් මහා බැංකු නිලධාරීන් ඉල්ලාස් වෙන්න ඕන. මොකද ඔවුන් අපි පාර්ලිමේන්තුවේ කරපු චෝදනා මේ වාර්තාවෙන් ඔප්පු වෙනවා. අනිත් එක මහා බැංකුවේ නිලධාරීන් පරිවැරි කොච්චර පරිවැරි කරගත්තත් පාර්ලිමේන්තුව අනිවැදේ තියෙන්න ඕන.
ඒක සංවිධායකතුමා රීති ප්‍රශ්නයක් නෙවෙයි.
ඔබතුමා රීති ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුවේ මුදබලේ තියෙන්නේ.
රීති ප්‍රශ්නයක් නෙවෙයි. ඔව් හේරත් මැතිතුමා.
පොඩ සර් මේ මම මේ පොයින්ට් කෝඩ් එක රේස් කරන්නේ ස්ථාවර නියෝග 121 රාජ්‍ය මුදල් කාරක සභාවේ වපසරිය තුල ගැනෙන ඉතා වැදගත් කාරණයක් රජයේ මුදල් යෙදවීම කියන එක. දැන් ගරු සභාපතිතුමා ඉදිරිපත් කළා, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන මේ අන්තර් රෙසලූෂන් එක නැත්තම් යෝජනාව බිලියන 8.75ක මුදලක් අර වෙනත් කාරණා කීපයකින් මාරු කිරීම සම්බන්ධව. ඒ කාරණා තියෙන්නේ අනුරාධපුර මහා විහාරයේ විශ්වවිද්‍යාලයේ පිහිටවීම ආදි වශයෙන් කරුණු. නමුත් මගේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි මේකට සම්බන්ධ
ඒකට විවාදයක් තියෙනවනේ
ගරු. නමුත් මේක ස්ටෑන්ඩින්ග් ඕඩර් එකේ ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. මේක
නෑ මේකට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක විවාදයක්
නෑ. මේක ගරු කතානායකතුමනි 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පනත යටතේ මෙම කාරණේ අයවැය කාර්යාලයේ යටතේ එන්න ඕන.
ඉතින්
ඒක නෙමෙයි මම කියන්නේ. ඔබතුමාට තේරෙන්නේ නැහැ මම කියන්නේ.
ඔව්
කතානායකතුමා.
ඔව් විපක්ෂනායකතුමා.
නෑ මං හිතන්නේ අපේ චරිත හේරත් නැතිතුමා මතු කරන්නේ වැඩගත් මාතෘකාවක්.
මාතෘකාව වැඩගත්. නමුත් විවාදයක් තියෙන
වෙන්නේ. හැබැයි විනාඩියක්. හැබැයි හර්ෂ ඩිසිල්ව මැතිතුමා කතා කරේ මහ බැංකුව විසින්ම තමන්ගේ නිලධාරීන්ගේ වැටුප් වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම ගැන. මම පැහැදිලිව අහන්න කැමති දැන් අනධ්‍යන නිලධාරීන් විශ්වවිද්‍යාල පද්ධතියේ වැඩ වර්ජනයක නිරත වෙලා තියෙනවා. වැටු ප්‍රශ්නයක් පිළිබඳව නිදහස් අධ්‍යාපනය සහ මුලින්ම අකර්මණ්‍ය වෙලා විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වෙලා. ඒ වගේම අපේ අධ්‍යාපන සේවයේ 241,000 ගුරුවරු ඉන්නවා, 12,000 14,000 අතර විදුහල්පතිවරු ඉන්නවා. ඒ වගේම අනධ්‍යන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ ගුරු සංවර්ධන නිලධාරි අධ්‍යාපන පරිපාලන මේ හැම ශේෂ්ත්‍රයක්ම බරපතල අර්බුදයකට ලක් වෙලා සංවර්ධන නිලධාරීන් 22,000 මේ 40,000ක ගුරු හිඟයක් තියෙන මොහොතක ඒ අය ලොකු කාර්යභාරයක් කළා. ඉතින් මේ අධ්‍යාපනයේ මේ කොටස් වලට මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නේ නැතුව කොහොමද මහ බැංකුව අත්තනෝමතික අර මේ මහ බැංකුවේ ඉන්ඩිපෙන්ඩන්ස් එක ස්වාධීනත්වය අපි ඇති කරේ දේශපාලන ඇඟිලි ගැසීම් නතර කරලා මුදල් අච්චු වහන එක නතර කරන්න. හැබැයි ඒ ස්වාධීනත්වය උපයෝගී කරගෙන තමන් තමන්ටම පඩි වැඩි කරගන්නවා. ඉතින් මම අහන්න කැමති මේ ඔක්කොම සිද්ධ වෙනකොට ආණ්ඩුව ඇයි පමෙක් වගේ හිටියේ කියලා මම අහන්න කැමතියි.
හරි ඒ ප්‍රශ්නේ අහන්න.
ඔව් දැන් උතනින් ඔය ප්‍රශ්නේ අපි විවාදයේ දිගන්න පීරමන් සැමතුමා මොකද්ද කියන්නේ
ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාරණය ගැන අදහස් දක්වන්න අවස්ථාව දීම ගැන ගරු හර්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ සඳහන් වෙන පරිදි මහ බැංකුව තමන්ගේ පඩි වැඩි කර ගැනීම නිත්‍යානුකූල නැහැ ඒක පිළිගත හැකි ආකාරයෙන් සිදු වෙලා නැහැ එතකොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වගකීමේ කොටසක් ඉටු වෙලා තියෙනවා ඒ නිසා අපි කියන්නේ මහා බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද දැන් ඔය මහා බැංකුවේ දැන් ඉන්න අධිපතිවරයා ඔහු තමයි රට බංගලොත් වෙලයි කියලා අත්නොමතිකව ප්‍රකාශයට පත් කරපු කෙනා එතකොට ඔහු ඇතුළු මේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද ඒක අපිට කරුණාකර රංජිත් සීමලා පිටිය මුදල් රාජ්‍ය ඇමතුමා හරි කියන්න
හරි ගොමිතුතිමන්තුමා ඔව් ඒ දැන් ඔතනින් ඔක නතර කරලා විවාදෙට යමු අපි විවාදෙදී ඔක්කොම ගන්න ඔව්
ගරු කතානායකතුමා my name was referred to ගරු කතානායකතුමා මෙතන විවාදයකට යන අවස්ථාවක් නැහැ මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ පනත ඒකට බහුතරයකගේ ඡන්දය ලැබිලා තියෙනවා එතනින් ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට රජය සහ මහා බැංකුව කියන මේ ෆිස්කල් ඩොමිනන්ස් ඔෆ් මන්ට්‍රි පොලිසි ඒ කියන්නේ මුදල් අච්චු ගැසීම අපේ රට බංකොලොත්තුනේ අපි දිගින් දිගටම කිව්වා 180ක් උද්ධමනය ගියේ සමහර දේශපාලනඥයන් විසින් මහා බැංකුවට බල කරා සල්ලි අච්චු ගන්න කියලා. ඒක නවත්තන්න කියලා. ඒක හොඳ දෙයක්. හැබැයි දැන් මෙතන වෙලා තියෙන ගැටලුව ඇවිල්ලා මහා බැංකුවේ පඩි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තියෙන බලය වගකීම කුමක්ද කියන එක. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි අපේ වාර්තාවේ අපි ඉතාමත්ම පැහැදිලිව කිව්වා මේක දෙකක්. හරි එතකොට පාර්ලිමේන්තුව තීරණය කරන්න වෙනවා අර පනත වෙනස් කරනවා නම් ඒක වෙනස් කරලා ඒ අවශ්‍ය බලය ලබා ගන්න. නමුත් දැන් තියෙන නීතියට අනුව මහා බැංකුවට බලය තියෙනවා තමන්ගේ පඩිය පිළිබඳව තීරණයක් ගන්න. හැබැයි මෙතන තියෙන සදාචාරාත්මක ගැටලුව. මේ සදාචාරාත්මක ගැටලුව පිළිබඳව තමයි මොවුන් මේකේ කියලා තියෙන්නේ. ඉතින් අපේ විශ්ලේෂණයට අනුව මුදල්කාරක සභාවේ අපි කිව්වේ දැන් 2025 මේක නිර්දේශ කරලා තියෙනවා නැවත ස්ටඩි එකක් කරන්න කියලා. ඒ ස්ටඩි එකෙන් පස්සේ සිග්නිෆිකන් වෙනසක් කරන්න ඕන නම් මේක කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි මහා බැංකුව මේ අවස්ථාවේදී අපේ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලේ ක්‍රියාකාරී දායකයෙක් හැටියට වැඩ කරන නිසා අපේ මේ ගැටලුව අපි ඉතාමත්ම බුද්ධිමත්ව අවබෝධයෙන් අපි සාකච්ඡා කරලා විසඳගමු. හරි. ඉතින් ඒ නිසා ඒක තමයි මගේ සභාපතිත්වයට නිර්දේශය වුණේ අපි මේක 2025 ස්ටඩි එකකට ඉඩ දීලා තියෙන නිසා එතකන් අපි මේක මෙහෙම ගෙනහිල්ලා එතනින් පස්සේ අපි මේක ඉස්සරහට අරගෙන යමු කියන එක තමයි.
හරි හරි. ඔව් ඔව්. මේ වර දැන් මේ විවාදෙ දිගන්න මාර්ගව මන්ත්‍රීතුමා ඔක ඈ මොකද හර්ෂණ කියන්නේ
කරු කතානායකතුමනි ඊයේ දිනයේදී දයසිරි ජයසේකර මන්තුමත් ප්‍රකාශ කරපු පරිදි අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා කිසිම භේදයකින් තොරව සියලු දෙනාටම අපිට විමධ්‍යගත මුදල් ලැබුණා මේ වර්ෂයේදී විමධ්‍යගත මුදල් ලබා දීම කටයුතු කරලා තියෙනවා. නමුත් මේ කටයුතු කරලා තියෙන ඉතාම අසාධාරණක විදියකට සමහරක් අයට මිලියන 100ක් ලැබිලා තියෙනවා, සමහරක් අයට මිලියන 50ක් ලැබිලා තියෙනවා, සමහරක් අයට අපි වගේ මම වගේ මුජිබර් රාව මන්තුමා වගේ බුද්ධිකර පත්‍රණ මන්තුමා ඇතුළු විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත මුදල් සතයක්වත් ලැබිලා නැහැ. ගරු කතානායකතුමනි මේක මම ඔබතුමා ඉදිරියේ ප්‍රකාශ කරන්නේ කතානායක වරේ
හැටියට
ඊයේ කතා කරත් මේක දැන් මාස ගාණක් ඉඳන් වෙන දෙයක්. ගරු කතානායකතුමනි ඔබතුමා අපගේ ප්‍රධානියා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විපක්ෂයේ ඉන්න බහුතරයේගේ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා මේ ප්‍රතිපාදන නොලැබීම තුලින්. ඒකින්ද ඔබතුමාට වගකීමක් තියෙනවා ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයාට හැටියට කතා කරලා කරුණා කරලා මේක ભેදයෙන් තොරව මේ ගත්ත අයට අපහසුතාවයට පත් වෙලා තියෙන දේ කතානායකතුමනි ගත්ත අයට ඒ කියන්නේ ගත්ත අයටත් දැන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා එහෙම අපහසුතාවයට පත් කරන්නත් දන්නේ ජනාධිපතිතුමා මේ විදියට බෙදුවේ ඒකින්ද කරුණා කරලා
ඔබ කරුණා කරලා ඔකට දැන් මහජන පෙත්සම් පිළිගන්නන්න මහජන පෙත්සම් පිළිගන්නන්න නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා ඔව් සභානායකතුමා
කථානායකතුමනි මේක පැහැදිලි කරන්න නැත්නම් වැරදි මතයක් මේක යනවා මේක විපක්ෂයේ ඒගොල්ලන්ගේ මතය කතා කරා ඒක වැරදි මොකද විමධ්‍යගත කියලා මුදලක් වෙන් කරේ නැහැ දිස්ත්‍රික් සංවර්ධන විමධ්‍යගත ඉන්නේ ඒ ප්‍රතිපාදන කරු කථානායකතුමනි ග්‍රාමීය කමිටු හරහා ව්‍යාකුති මොකද විපක්ෂයම තමයි කිව්වේ මන්ත්‍රීවරුන්ට වෙන් කරා මේ පෞකේ අරගලේ කාලෙත් කිව්වේ මන්ත්‍රීවරු තමන්ගේ උමනායපාකම් ඉටු කරන්න ප්‍රතිපාදන වෙන් කරනවා ජනතාවගේ අවශ්‍යතා ඉටු වෙන්නේ කියලා ඒ නිසා තමයි ග්‍රාමීය කමිටු හඳුන්වලා දීලා ග්‍රාමීය කමිටු වල යෝජනා ටික ගෙනල්ලා ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුව දාලා අනුමත කරගත්තේ. එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙව්වත් ඇටිලා තියෙනවා. ගම්පා වැටලා තියෙනවා මම වගකීම් මෙතුමල්ලා එන්නේ නැහැ. මේගොල්ලෝ මේ මිනිසුන්ව මගහැරලා බොරුවට කයිය ගහනවා මෙතෙන්ට ඇවිල්ලා.
හරි. කරුණා කළා උතන ඔය කෑකෝ ගහලා නතර කරන්න. ඔබතුමාගේ ප්‍රශ්නේ ගන්න විවාදෙදී විවාදේ ගන්න පුළුවන්. මොකද මත්යන් විවාද කරන්න. විවාදේ ගැටලුව. ඔව්. හරි. තමුන්නාන්සලා. හරි. ඔව්. ඔබතුමාගේ නමක් කියුනේ නෑ එතන. හරි. හරි. නෑ. ඒ මහජන පෙත්සම් පිළිගැනීම නලින් ෆර්නෑන්ඩෝ මැතිතුමා එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා සුමත්නේ අජිත් මාන්නප්පරෝ මැතිතුමා බුද්ධික පතිරණ මැතිතුමා
රු කථානායකතුමනි දෙනිපිටිය උඩහගෙදර මැදගේවත්ත මූණවල්ප යන ලිපිණේ පදිංචි ඒ.ජී. සරත් කුමාර මහතාගෙන් ලැබුණු මහජන පෙත්සමක් අකුරැස්ස පානදුගම බෙන්ගමුවත් යන ලිපිණේ පදිංචි ඒ.එල්.ඒ. ප්‍රියදර්ශන මහතාගෙන් ලැබුණු මහජන පෙත්සමක් මාතර වල්ගම දකුණ බෝගහවත්ත ශාන්ති යන ලිපිණේ පදිංචි ලහිරු යසංක මහතාගෙන් ලැබුණු පෙත්සමක් මාළඹේ පොතුවරාව පාර තලංගම උතුර අංක 1067 ඇලඉරක් 49 ඇලඉරක් ඊදරණ ස්ථානයේ පදිංචි එන්.එල්.එස්. ප්‍රසන්න මහතාගෙන් ලැබුණු මහජන පෙත්සමක් මාතර වල්ගම උතුර විජේතිලකාරාම පාර අංක 40 ඇලඉරක් 30 දරණ ස්ථානයේ පදිංචි එස්. දහනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් වැලිගම කෝවිල කන්ද ළඟ යන ලිපිණේ පදිංචි ඩබ්ලිව්.ජී. ඥානවති මහත්මියගෙන් ලැබුණු මහජන පෙත්සමක් පිටබැද්දර කීරිවැල් කැලේ 48 හන්දිය දෙවැනි පියවර යන ලිපිණේ පදිංචි WPAR විජේසිංහ මහතාගෙන් ලැබුණු මහජන පෙත්සමක් වශයෙන් මහජන පෙත්සම් 7ක් පෙත්සම් කාර්ක සභාව සඳහා මම ඉදිරිපත් කරමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. කරුණා කළා ඔබතුමාලා ඒක ඔබතුමාගේ අවස්ථාවක් එනවනේ වරප්‍රසාද පස්සේ ඒක දිගන්න. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. මේ කාලේ නාස්ති කරන්න පොරකන්නේ නැතුව කරුණා කළා ඔබතුමා වෙලා වෙන් කරගෙන ගන්න ගලප්පති මන්තුමා ගලප්පති මන්ත්‍රීතුමා වෙලා වෙන් කරගෙන ගන්න දැන් නෙමෙයි අජිත් මාන්නප්පරෝ මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න ඇබ්සන් රෝහණ බණ්ඩාර මැතිතුමා ප්‍රශ්නය අහන්න ඇබ්සන් කෝකිලා ගුණවර්ධන මැතිණිය ප්‍රශ්නය අහන්න ඇබ්සන් සංජීව එදිරිමාන්න මැතිතුමා ප්‍රශ්නය අහන්න ඇබ්සන්ට් ජගත් කුමාර සුමිත්‍ර රාජ මැතිතුමා ප්‍රශ්නය අහන්න ඇබ්සන්ට් ජයන්ත සමරේර මැතිතුමා ප්‍රශ්නය අහන්න බීවයිජි රත්නසේකර මැතිතුමා ප්‍රශ්නය අහන්න
අනෝ කතානායකතුමනි
රත්නසේකර මැතිතුමාගේ ප්‍රශ්නය 2023 රජයේ මැදිහත්වීම් මත විදේශ රැකියාව සඳහා ශ්‍රී ලාංකික සේවයන් යොමු කර ඇති රටවල් කවරේද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් විදේශ රැකියාව සඳහා ශ්‍රී ලාංකික සේවකයන් යොමු කර ඇති රටවල් දකුණු කොරියාව ජපානය ඊශ්‍රායලය ඒ තමයි රජයේ විදියට අපි යොමු කරලා තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම මගින් Videsharakya Sandha, Sri Lanka Sevakin, Yamukatira Tratawal, Saudi Arabia, Kuwait, Jordan, Singapore, Japan, Exatarabia Mirage, Russia, Cyprus, Malaysia, Maladivaina, Dakunu Korea, Romania, Serbia, Moldova. Ekke Kratavati Yamukarati Sevakin Sankya Benevin Vashin, Dakunu Korea, Haidas Tunsia, Hatta Hatai, Da Japane, Haisi Ekai, Israeli, Atasia, Visi Atai, Mulukramane, Haddas, Atasia, Hayak, Vashin Didas, Visituna Varshedi, Fitatkara Yavatienawa, Videsharakya Agency, Pudgalika Samagama, Saudi Arabia, Lake and Athena, Sampur Vashin, Muluashin, Haisi Hatta Tunak, Yamukal Latina, may Butre Butumar Pula and Tanganakiva no ne, Didas Visituna Varshi, Rajim Adihatimakin Torava, Videsharakya Sandha Yomueti Sankiava, Kopamanada, Delaksha Sunamada, Sekasia Suhata, Mevarshedi, Videsh Rakyawa, and Utu Sevakin, Visin Sri Lanka, Operation Ekarati, Mulu Videsh Minime Pramane, Kopamanada, Didas Visituna Varshi, Rupial, Videshaka Shamika, Operation Lesser, American Dollar Billion, Pandas, Million Pandas, Namasia Hatteva, Ekane, 5.9 billion, Labilatiena, Rupial, Billion, Egdas, Namasia Pana, Sekakwashin, Sandahan Venava. ඉතමතරව මම මෙතන සඳහන් කරන්න ඕනි අපි ගිය අවුරුද්දේ මේ අමාත්‍යංශයේ බාරගත්තු දවසේ ඉඳලා මේ වෙනකන් ඇමරිකානු ඩොලර් බිලියන 11.3ක මුදලක් ගිය මාසේ වෙනකොට විදේශගත ශ්‍රමිකයෝ අපි වෙත එවලා තිනවා මේ රට අමාරු වැටිච්ච වෙලාවේ ගොඩක් අය සල්ලි එවන්න එපා කියපු වෙලාවේ සල්ලි එවන්න එපා කියලා කැම්පේන් කරපු වෙලාවේ මේ රටේ මිනිස්සුන්ගේ දුක බලලා ඒ විදේශගත ශ්‍රමිකයෝ නිවැරදි මාර්ගයෙන් සල්ලි එවලා තිනවා බිලියන 11.3ක් Idriadi Videsharakya Velanapala Sandha, Sri Lanka Punusumikin, Yamukrimed Karati Vadapila Kavareda, Sri Lanka Samikin, Pradana Vashin, Ruhasaha, Ruhasanavana Rakya Sandha, Videshakatavena, Ruhasanavana Rakya Sandha, Korea, Japan, Israel, Singapore, Malaysia, Maladivane, Madipede Kalapi, Ratavalva, Sri Lankikin, Pitatanatra, Pratamatawa, Marakya Sandha, Yanaya Hata, Path Sandhan, Punupata Mala, Magin, Unta Punwala Badinawa, Korean, Rakya Sandha, Basha Punu, Atavashivanatra, Korean Vibaga, Samatha, Rakya Sandha, Yanaya Sandha, Dina Dahaika, Nevasika Punua Klabadinawa, Korea, Divakatu Sandha, Yanaya Sandha, Itamatra, Muhudua Sitava, Saha, Muhude, Dina Pahaka, Punua Klabadi Maturin, Ungi Kusalata, Bedinu Kirimata, Katukan Labanawa, Israel Rajesa, Sri Lanka, Rajatra, Tikaragata, Obota, Gibisumanua, Satu Seva Shetre, Rekia Sandha, Sri Lankikin, Pitakaru, Harinu Labanawa, Kushetre, Rekia Sandha, Yanayagi, Kusalata, Sangardane Kirima Sandha, Dina. Punua, Govipalava, Asita Labadi, Ungi Kusalata, Vardaneta, Katutu, Sidukaran Labanava, Idikrim Shetri, Rakia Sandha, Sususum Kian, Toraganima Sandha, Israel Rajabisin, Pavatun Laban, Burtia, Parishanakin, Samat Shamikin, Emarakia Sandha, Toragan Labanatra, Un Sandha, Dina Dekaka Pere Vigamanika, Namni Karne Punua, Labadino, Induction Corsica. Israeli Satu Seva Rakia Sandhayana Aya, Palapuru Damagin Saha, Hida Patamala, Hadara, and BQ Tunadi Re Sahatia Klabadi to Atara, E Sandhadina Hatalis Pahaka Punuak, Pidiseva Nutikarian Shaharaha, Labadinawa. Japan Rakia Sandha Yumunagi, Basha Punwalabadi Masandaha, Adala Vibaga, Samatkiri Masandaha, Sri Lanka Pidiseva Nutikarian Sheatate, Liapadin Shiatana Dahatrak, Sandaha Karian Shemi, Karian She Viedami, Japan Basha Pun Patamala, Pavatwaginatra, Japan Basha Nipunatpe, Atishamikian, Pandha. Vihikirima, Mehidi, Aramun Veno, Meet Amatara, Jatantra Kamkar Sangvidaniat, IOM Sangvidaniat, Jatantra Samikan Sandhau Sangvidaniat, Samayakatuela, Meparapi Geneva, Nuver, the Lima Kala, Lankawe, Satu Sevaka Shetri, Sandha, Dasadhasak, Punukirima Sandha, Udaukirima, Unni Sandha, Udaukarna, Mukadapi, Ruhasevetiana, Samikian Pramane, Avamakarala, Natarakarala, Kantavan, Ono Satu Sevet, Yomukarala, Aperate Kya Economy Kak. Benuin, Mudal Utpadanekar Kramevedekat Api, Harum Lakshaka Aramakala Tieno. එතකොට විවිධ ක්ෂේත්‍රවල වැදගත් සත්කාරක සේවා වැනි පුහුණු අය ලබන් දෙනු ලබන ආයතන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීම මගින් එක් එක් ක්ෂේත්‍ර සඳහා පුහුණුවක් ලබා දීම පිළිබඳව කාර්යාංශය මගින් අධීක්ෂණය කරන ලබන අතර එමගින් වඩා නිපුණතාවයෙන් පිරිසේවක පිරිසක් විදේශ රැකියාව සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා මෙතනදී අපි පැහැදිලි කරන්න ඕන මන්තුමා මෙච්චර කල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විතරයි පුහුණු කටයුතු කළේ නමුත් Raja, මේ පුහුණු කටයුතු සිද්ධ කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපි රෙගියුලේටර් විදියට ඒක අපේ ප්‍රමුඛ කාර්යයක් නෙවෙයි ඒකත් අපේ කාර්යය. ඒ නිසා අපි නියාමනයේ යටතේ තවත් පෞද්ගලික අංශයට මේක විවර කරලා ආයතන රාශියක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම රජයේ ආයතන, නයිට් ආයතනය, ඒ වගේම වෘත්තීය පුහුණු අධිකාරිය අනිකුත් ආයතනත් අපිත් සමග MOU අවබෝධතා ගිවිසුම් ඇති කරගෙන ඔවුන් හරහා අපට ඕන කරන පුහුණු ශ්‍රමිකයන් පුහුණු කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. මෙතනදී ලෝක අවශ්‍යතාවයේ මොකක්ද කියලා අපි ශ්‍රම වෙළඳපොළ පොල පිළිබඳ අධ්‍යයනය ලෝකසම වෙළඳ පොල පිළිබඳ අධ්‍යයනයක් නීල්සන් ආයතනය සමග එකතු වෙලා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයෙන් ලෝක වෙළඳ ශ්‍රම වෙළඳ පොල පිළිබඳ අවබෝධ අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල විදියට ආපු අවශ්‍යතාවය අනුව තමයි අපි දැන් ඒ වෘත්තීය පුහුණු ආයතන හරහා ශ්‍රමිකයා පුහුණු කරන්නේ නූතන ශ්‍රම වෙළඳ පොලට සහ අනාගත ශ්‍රම වෙළඳ පොලට අවශ්‍ය කරන ආකාරයට. එවැගේම ගෘහ සැලකියා සඳහා යන අයට කාර්යංශයට අමතරව පුද්ගලික ආයතන වලට පුහුණු කිරීමේ අවස්ථාව ලබා දී ඇති අතර දින 28ක නේවාසික පුහුණුවක් තුළින් NBQ 3 අධීරයේ සහතිකයක් ලබාගෙන විදේශ රැකියා සඳහා යෑමට ඔවුන්ගේ කුසලතා වර්ධනය සිදු කරනු ලබනවා. එසේම එම පුහුණු ලාභීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි වීඩියෝ පටයක් විදේශ නියෝජිතයාට විදේශ හාම්පුතුන්ට නැරඹීමට අවස්ථාවක් ලබා දීමට අපි කටයුතු කරලා තියෙනවා. ඔන්ලයින් ඉන්ටර්විව් එකකින් පස්සේ තමන්ට කැමති ශ්‍රමිකයව තෝරා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. පුහුණුවේ වීඩියෝවක් වගේම ඔන්ලයින් ඉන්ටර්විව් එකක් කරලා තමට සුදුසුම කෙනා තෝරා ගැනීමේ අවකාශයක් දැන් අපි සකස් කරලා තියෙනවා. ඊළඟටම ඉංග්‍රීසි භාෂා හැකියාව විදේශ රැකියාව සඳහා වර්තමානයේ ඉතාමත්ම අත්‍යවශ්‍ය වන කාරණාවක් බැවින් ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලබනවා. එසේම ප්‍රථම වරට විදේශගත වන ශ්‍රමිකයන් සඳහා පෙර විගමනික දින දෙකක නම්නීකරණ පුහුණුවක් ලබා දීම තුළින් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම ප්‍රථම වතාවට පිරිසිදු ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා විදේශගත වන ශ්‍රම වෙන කාන්තාවන් සඳහා දින 5ක පුහුණු පාඨමාලා පවත්වනු ලබනවා. ඒ සඳහන් පාඨමාලා සඳහා දැනටමත් ක්‍රියාත්මක වන අතර එම පුහුණුව ඉදිරියේදී තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා කියන එකත් මේ වෙලාවේ සඳහන් කරන්නට ඕනි. ඒ වගේම මතක් කරන්න ඕනි මේ පුහුණු ලබා දීමේදී විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීම ඒ වගේම වෘත්තීය පුහුණුව ලබා දීමට අමතරව මේ දවස්වල අපි රට වටේට ජයගම ශ්‍රී ලංකා වැඩසටහන හරහා අපේ ශ්‍රම වෙළඳ පොලේ ඉන්න ශ්‍රමිකයාගේ වැඩ කරන්න පුළුවන් නමුත් සහතික නැති ශ්‍රමිකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා අවිධිමත් ක්ෂේත්‍රයේ. මෙන්න මේ ශ්‍රමිකයාට රටේ ඉන්න සියලු ශ්‍රමිකයින්ට සහතිකපත් නැති අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න සියලු ශ්‍රමිකයින්ට අපි දැන් RPL ක්‍රමයට සහතික ලබා දීලා ඔවුන්ට NVQ සහතික ලබා දීමේ වැඩපිළිවෙලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල හරහා ඔවුන්ට සහතික ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ විදේශගත වීමට බලාපොරොත්තු වෙන අයට ඔවුන්ගේ සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහන. ඒ හරහා ලංකාවේ ඉන්න සියලුම ශ්‍රමිකයෝ යම් වෘත්තීය මට්ටමකට ගෙනීමේ වැඩපිළිවෙලකුත් මේ හරහා ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරනවා මන්ත්‍රීතුමා.
ගරු ඇමතිතුමනි, මම පළවෙනි අතට මම මුලින්ම ඔබතුමාට සිතුවිලි දෙනවා පැහැදිලි පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන්. ගරු ඇමතිතුමනි, දැන් රජයේ වැඩපිළිවෙල මේ ආකාරයෙන් වුණත් දැන් මේ වෙනකොටත් අපට විවිධාකාරයෙන් පැමිණිලි ලැබෙනවා. විශේෂයෙන් කුරුණෑගල, ගල්ගමුව, මම්පොළ වගේ ප්‍රදේශවල අය අපට ගිය සතියේත් පැමිණිලි කළා. සැලකිය යුතු පිරිසක් මේ ජාවාරංකාර වංචනිකයින්ට අහුවෙලා තියෙනවා විදේශගත කරනවා කියලා. විශාල මුදලක් අරගෙන අන්තිමේ විදේශගත වෙන්නත් බෑ. ඒ වගේම විදේශගත උනායටත් දෙනවයි කිව රැකියාව වෙනුවට ඉතාමත් දුෂ්කර, ඉතාමත් කරන්න අපහසු, මෙහෙ හිටියානම් හිතන්නේවත් නැති දේවල් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවිත විතරක් නෙවෙයි, ඒ සමහර අය මේ මුදල් ගෙවලා තියෙන්නේ තමන්ගේ ඉඩකඩම් විකුණලා උගස් තියලා මහා විනාශයක් මේ හරහා වෙලා තියෙනවා. ඒ නිසා නමුත් දැන් AI කියන්නේ පොලිසිය වලට පැමිණිලි කරනවා, විදේශ වාණි යුක්ති කාර්යාංශයට පැමිණිලි කරනවා. නමුත් මේ පැමිණිලි වලින් කිසිම ප්‍රගතියක් නැහැ, මේ අයට සහනයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ AI ගේ දැන් අපිට කියන්න පුළුවන් බේරෙන්න අපි දැනුවත් නැහැ, එයාලා කරගත්ත වැඩක් අපිට කරන්න දෙයක් නැහැ කියලා. නමුත් ඒක නෙමෙයි මහ ජනතාව බලාපොරොත්තු වෙනවා විදේශගත වෙන්න. මොකද මේ ජීවත් වෙන්න බෑ. ඒ විදේශගත වෙන්න විනිවිදභාවය යුතු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු ජාවාරංකාරයින්ට අහු වෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ ජාවාරංකාර වංචනිකයන්ට අහු නොවෙන්න මේවා වළක්වන්න ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? අර අසාධාරණයේ නැත්නම් ඒ වංචාවට අහු වුණු අයට වෙනුවෙන් තියෙන සහනය මොකද්ද කියලා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට.
අර උගත් මන්ත්‍රීතුමනි, නීතිය නොදැන සිටීම සමාවට කාරණාවක් නෙවෙයි. අපේ රටේ 1985 විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත හැටියට ලංකාවෙන් පිටත යන රැකියාවක් සඳහා පිටත යන සියලුම දෙනෙක් ලියාපදිංචි වී යා යුතුයි. අංක 2, ඒ සඳහා විධිමත් ආයතන තියෙනවා ලංකාවේ ලියාපදිංචි බලයලත් ආයතන. එතකොට බලයලත් ආයතනයක් හරහා පමණයි විදේශගත වෙන්න පුළුවන් හෝ රජයෙන් විතරයි. එතකොට මේ පිළිබඳව දැනුවත් කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය 1985 ඉඳලමත් දැනුවත් කරලා දැනුත් සමාජ මාධ්‍ය හරහා මාධ්‍ය හරහා ඒ වගේම ගමේ ඉන්න සංවර්ධන නිලධාරියා හරහා දැනුවත් කරන ගමන් අපි හැම ගමකම විගමනික ශ්‍රමික කමිටුවක් පිහිටවලා රට යන්න බලාපොරොත්තු වෙන අයගේ පවා දැනුවත් කිරීම කරනවා. මෙතන තියෙන ප්‍රශ්නයක නෙවෙයි. මේ බොහෝ පිරිසක් විශ්වාස කරනවා මේ රජයෙන් යන එක එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති බලයලත් ආයතනයක් කරහා යනවට වඩා කවුරු හරි බොරුකාරයෙක් කියන එක තමයි විශ්වාස කරන්නේ. නෑ නෑ පොඩකින් ඒ මන්දේ දෙකම කියන්න හදන්නේ. මේක දෙකක් තියෙනවා දෙපාර්ශවයක්. බලයලත් ආයතන හරහා යන එකටත් වඩා බලයලත් ආයතන නොවන අය හරහා අහවලාගේ මෙයා කිව්වොත් තව කාගේ හරි කවුරු හරි කියලා කිව්වොත් එහෙම මන්ත්‍රීවරයෙක්ගේ කවුරු හරි කිව්වොත් අර කාර්යාලයේ ඉන්නවා කිව්වොත් එහෙම අයට අහුවෙලා සල්ලි දෙන එක. දැන් අපි දන්නවා දමිතා බේරත්න ලක්ෂ 40ක් ගත්තා කියලා නඩුවක් තියෙනවා රට යවන්න. එතකොට දැන් දමිතා බේරත්නට ඇති ලයිසන් එකක් නැහැනේ. එකම සුදුසුකම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉන්න එක. සජිත් ප්‍රේමදාස මහත්තයා අහම බලාගනී කියලා කිව්වා. ඒකනේ කිව්වේ වේදිකාවට මේ බන්ධනාගාර ගත කරනකොට. එතකොට එහෙම ඒ එක්කෙනෙක් ඒ වගේම තව අය ওই වගේ කට්ටිය මම මේ කියන්නේ පොඩ ඉන්න. මොකද්ද මේ? නැද යා කිව්වේ දමිතානේ කිව්වේ උසාවියේ මේ කෝච්චියේ මේ බස් එකට නගිනකොට. දැන් දමිතා පොලිසියේ බස් එකට නගිනකොට කිව්වේ සජිත් ප්‍රේමදාසහ මම බලාගන්නම් කියලා.
ඔයවත් යන්නේ වැඩ පැටලෙන්නේ නැතුව ඉන්න.
නෑ මම ප්‍රශ්න වෙන පැතර ගෙනියන්න එපා අපේ හර්ෂ සිල්වත්තුමා. මේ මිනිස්සු රවට්ටන හැටි. හරිද? එතකොට ඒ වගේ මෙහෙම වංචාකාරයෝ ඉන්නවා. එතකොට මේ වගේ වංචාකාරයෝ තැන් තැන්වල ඉන්නකොට අපි අත්තනංගුවට ගනි මම මේ ඉන්වෙස්ටිගේෂන් කියන මගේ WhatsApp group එක දවසකට අපි මේ වගේ පුද්ගලයින් අපි දවසකට 10ක් 15ක් අත්තනංගුවට අරගෙන ප්‍රවෘත්ති පළ කරනවා. හැබැයි අපේ මාධ්‍යත් මේ වගේ වංචාවකට අහුනහම මාධ්‍යයට පළ කරනවා. ඔබතුමන්ලට කියනවා. හැබැයි මේ අල්ලන ප්‍රමාණය දවසකට අත්අඩංගුවට ගන්න ප්‍රමාණය මොවුන්ට දඩ ගහන ප්‍රමාණය නැවත ඔවුන්ගේ මුදල් අය කර දෙන එක ඒක මාධ්‍ය යන්නේ නැහැ. එතකොට මේ දවසකට අතිවිශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා. ඊට අමතරව කිසියම් විටකින් බලයලත් නියෝජිත ආයතනයක් යම්කිසි වැරද්දක් කරලා තියෙනවා නම් ඒ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා මේ වෙනකොට බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් අපි බලපත්‍ර හෝසි කරලා නඩු දාලා තියෙනවා. මේ හැම කෙනෙක්ම එක්කෝ බලපත්‍රයක් නැතුව පවත්වාගෙන ගියපුවයි නැත්නම් ආයතනයක් නැ නිකම් පුද්ගලයෝ විදියට ඉදිරිපත් වෙලා මේක කරනවා. එතකොට ආයතන විදියට කරපුවට අපිට තියෙනවා ක්‍රමවේදයක් නීතිය ක්‍රියාත්මක කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොඩක් අය සල්ලි අරගෙන තියෙන්නේ රට යවනවා කියලා නෙවෙයි. මෙහෙම නැත්නම් ඒගොල්ල ගිවිසුම් ගත වෙලා තියෙන කොළවල ලියලා නෙවෙයි. එතකොට අපිට ඔප්පු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝ පොලිසියට අධිකරණයට ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ සියලු කරුණු සියල්ල ඔප්පු කරලා අධිකරණයට ගිහිලා බාර දුන්නත් බොහෝ වෙලාවට අප හම්බ වෙනවා. ඉතින් අප ඒ තමයි නීතියේ තියෙන තත්වය. එතකොට ඒ අප හම්බ වුණාම ඔවුන් නැවත වතාවක් මේ කාර්යයම කරනවා. ඉතින් ඒ නිසා මේක ලේසි පහසුවෙන් කරන්න බැරි දෙයක් නිසා අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත 1985 හදපු එකක් නිසා අපි මේක යාවත්කාලීන කරලා නීති වැඩි කරලා දඬුවම් වැඩි කරලා දඩමුදල් වැඩි කරලා දැන් අවසාන මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ආවහම ගොඩාක්ම විදියට මේ දේවල් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙයි. හැබැයි මන්ත්‍රීතුමනි ප්‍රධාන ප්‍රශ්නේ මිනිස්සු අහුවෙන එක වළක්වන එක කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අපි 1956 සිංහල රාජ්‍ය භාෂාව කරනවා කියුවාම අහුවෙලා ඡන්දය දුන්නා නේද? එක එක අවස්ථා ගත්තාම පාංගෙඩිය 3.50ට දෙනවා කියුවාම ඡන්දය දුන්නා. ඇට 8 දෙනවා කියුවාම ඡන්දය දුන්නා. සේරුව දෙනවා කියුවාම නෑ සේරු 2යි කියුවාම ඡන්දය දුන්නා. අපි අහුවෙන જાතිය. එතකොට අපි ඊට ඈ ඒක තමයි එක එක ඒවා කිව්වහම ඡන්දය දුන්නා. එතකොට ඊට අමතරව මෑත කාලීනව ගත්තාම අර කොහේ හරි තැනක පිරමීඩ කාර්යයක් ඇවිල්ලා සල්ලි එකතු කරනකොට පිරමීඩයක් තියෙනවා මෙන්න චේන් එකෙන් සල්ලි මෙච්චර හම්බ වෙනවා කිව්වහම සල්ලි දෙනවා. මේක ජාතියක් විදියට අහුවෙනවා. හිට්ලර්ලා කිව්වහම නේද ලීක්වාන් ලියුල කිව්වහම එහෙමත් අහුවෙනවා. මම මේ සියල්ලම කියන්නේ මෙන්න මේ අහුවෙන ජාතියක් විදියට වඳ කොත්තු කියලා කිව්වහම අහු වුණා. වද යට ඇඳුම් කිව්ව කිව්වහම අහු වුණා. මෙන්න මේ අහු වෙන එක වෙනස් කරන්න නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම මුල ඉඳලා හිතන්න පුළුවන් මිනිස්සු බිහි කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපේ මිනිස්සු දැනුත් ඔයි කයිය නායකලට අහු වෙන්නේ. කයිය ගහනකොට බොරු කියනකොට මවලා දෙනකොට අහු වෙන්නේ. දැනුත් අහු වෙලා තියෙන මිනිස්සු. අන්න ඒ අහු වෙන එක වළක්වන්න කටයුතු කරනවා මිසක් මේකට නීති දාලා වැඩ කරන්න බෑ.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, දැන් විශේෂයෙන්ම රජයේ මැදිහත්වීමෙන් එක ප්‍රශ්න ඇහුවේ, රජයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලයේ කොරියාව වගේ රටවල් වලට කට්ටිය යවනවා. මේ වෙනකොටත් ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලනඥයෝ විශේෂයෙන් ප්‍රාදේශ සභාවල හිටපු සභාපතිවරුන් ආදී පිරිස් රුපියල් 41,000 ගාණ එකතු කරලා මේ කොරියාවට යවන්න කට්ටිය එකතු කරනවා කියලා මේ වෙනකොට පැමිණිලා තියෙනවා. එහම ඔබතුමාට මම හිතනවා මේ තොරතුරු ඇවිල්ලා ඇති. අනිත් පැත්තෙන් අපි ළඟට ඇවිල්ලා විවිධ අය කියනවා, මම ඔබතුමාට පුද්ගලිකවත් මේක දවසක් කිව්වා, මේ අහවල් මන්ත්‍රීවරයා නම් ඔන්න ඊශ්‍රායලයට යවනවා, අහවල් මන්ත්‍රීවරයා නම් ඔන්න කොරියාවට යවනවා. ඇයි සර් සර් අපට මේක සර්ලා දෙන්නේ නැත්තේ? හේතුව මේ විදේ රජයේ මැදිහත් වීමෙන් කොරියාවට හා ඊශ්‍රායලයට යවන එක පැත්තකින් ප්‍රාදේශීය දේශපාලනඥයෝ මුදල් එකතු කරමින් යම් කිසි වංචාවක් කරමින් ඔබතුමාලට අයදුම්පත් ඉදිරිපත් කරනවා ඇති. ඒවට මොනව වෙනවද දන්නේ. අනිත් පැත්තෙන් විශේෂයෙන් පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අපි කියන්නේ අපට කනගාටුයි, ඔය ආණ්ඩුව හැදුවේ අපි, ඔය 169ට අපිත් මගෙත් 161 මිනිස්සු ඉන්නව ඔතන. ඒ නිසා මගෙත් 161 මිනිස්සු ඉන්නවා 169 ඇතුලේ. ඒ නිසා මම කියන්නේ අඩු ගානේ විමධ්‍යගතායවේ රුපියලක් දුන්නේ නැහැ අපට. විමධ්‍යගතායවෙන් රුපියලක් දුන්නේ නැහැ අපට. 169 161ක් මගේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා විමග්දාත් විමධ්‍යගතායවේ රුපියලක් දුන්නේ නැහැ. අඩු ගානේ විදේශ රටකට මිනිහෙක් දෙවන්න අයිතිපතක් දුන්නේ නැහැ. එහෙම මන්ත්‍රීවරුන්ට දෙන්නේ නැත්තම් අපි කියන්නේ එක ක්‍රමවේදයක් හදන්න, විනිවිද භාවින් යුත් ක්‍රමවේදයක් හදන්න, මෙන්න මෙතෙන් අයදුම්පතේ වන්න, මෙන්න මේ විදිහට රගෙයිම් කරනවා, මෙන්න මේ විදිහට රටේ යවනවා කියලා. ඒ නිසා එහෙම නැත්තම් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් යම් අවස්ථාවක් දෙන්න. මේ තමන් මේ මොකද අපටත් සහය දක්වන්නේ මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සු ඡන්දේ දුන්නේ, මේ 169ක් ඡන්දේ දුන්නේ මේ ආණ්ඩුව හදන්න. ඒ මිනිස්සු මේ මොනවා හරි යමක් කරගන්න. ඒ නිසා විමධ්‍යගත අයම් වෙන්න පුළුවන්, විදේශ රටවලට රැකියා දීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අපටත් යම් කිසි අයිතියක් වරප්‍රසාදයක් තියෙනවා. අපි ඉල්ලන්නේ අන්න ඒ අයිතිය වරප්‍රසාදේ දෙන්න. මේ විදිහට කරන්න එපා. කතානායකතුමා ඔබතුමා මැදිහත් වෙන්න. මේ කරුණු දෙකම අසාධාරණයි. මේ දෙකම වැරදි.
කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවෙයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් එහෙම වරප්‍රසාද ලබා ගැනීමේ අයිතියක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. ඒ නිසා තමයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීතුමන්ලත් ජනාධිපතිතුමා මුණ ගැසීලා රට හදන්න තියෙන අවශ්‍යතාවය ගැන කියලා එතුමන්ලා මුදල් එහෙම ප්‍රතිපාදන ඉල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ රට හදා දැන් මන්තුමා ඉතින් මේක උත්තර දෙන්න බලමුකෝ. දැන් මේ රටේ රට හදන්න පිරිසක් කැමති, මේ රටේ සංවර්ධනය කරන්න පිරිසක් කැමති. එයාට එකක් අහන්නයි මට වෙන එකට උත්තර දෙන්න බෑනේ කතානායකතුමා. එයා අහපු එකට මම උත්තර දෙනවා. එයා අහපු දේවල් එකකින් එක මම උත්තර දෙනවා. එතකොට එයා අහනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට අයිතියක් තියෙනවද නැද්ද කියලා. ඔව්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට ජනතාව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් නම් මන්ත්‍රීවරුන්ගේ ජනතාවගේ ඡන්දෙන් නම් ඇවිල්ලා තියෙන්නේ, ජනතාවට සේවය කරන්න අයිතියක් තියෙනවා. කට වහගන්නකෝ මන්ත්‍රීතුමා පොඩ්ඩක්. එතකොට ඒ අයිතිය තියෙනවා. ඒ අයිතිය තියෙන නිසා ඉතින් මේ පාර්ලිමේන්තුවේ දැන් රටේ සම්පූර්ණ නීති පද්ධතිය වෙනස් කරලා, එතකොට ඒ වෙනස් කිරීමත් එක්ක ඒකට ඕනි කරන සහයෝගය ලබා දෙන ගමන් මේ නීති පද්ධතිය වෙනස් කරගෙන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනකොට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් එකතු වෙලා මේ සංවර්ධන කටයුතු වලට දායකත්වය දෙන්න පුළුවන්, අනපනත්වලදී සහයෝගය දෙන්න පුළුවන්. ඒ වගේ සමහර මන්ත්‍රීවරු මේ ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිතුමා හම්බු වෙලා යම් යම් සංවර්ධන කටයුතු වලට අපි දායකත්වය දෙන්න කැමතියි කියලා ඉතින් සමහර අය තම තමන්ගේ ප්‍රදේශ සංවර්ධනය කරන්න
ඉදිරිපත් වෙලා තියෙනවා. එතුමන්ලටත් පුළුවන්. එතකොට මේ තමුන්නාන්සේ ඇහුවා විදේශගත රැකියා ලබා දෙද්දී කොයි විදිහටද ඒ රැකියා ලබා දෙන්නේ කියලා. එතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි ලංකාව වටේ යනවා ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන. අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ හැම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කෙම ගිහිල්ලා ඊශ්‍රායලයේ රාජ්‍ය සඳහා දැනට බඳවා ගන්න ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහා තරුණ තරුණියන් ඒ ස්ථානයේදීම බඳවා ගන්නවා. ඒ අයට දැන් පුහුණු පරීක්ෂණ තියෙනවා. ඒ අය පිටත් කර යැවීමුත් කරලා තියෙනවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයකට ගිහිල්ලා දිස්ත්‍රික්ක 17කට ගිහිල්ලා තියෙනවා. ඉතුරු දිස්ත්‍රික්කවලටත් යනවා. ඒ ගිහිල්ලා බඳවා ගැනීම සිද්ධ කරනවා. ඊට අමතරව ඔබතුමන්ලා විශ්වාස කරන විදියටම ගමේ හැම තැනකටම සම්බන්ධතාවයේ තියෙන ගමේ අඩුපාඩු තම තියෙන කොතනද කියලා දන්න හැම කෙනෙක්ගෙම තොරතුරු ගන්න අපි මහජන නියෝජිතයන්ටත් අවකාශය ලබා දීලා තියෙනවා අපිට නාම යෝජනා බාර දෙන්න. එතකොට ඒ නාම යෝජනා බාර දීම යටතේ මම මේ පාර්ලිමේන්තුවේ දෙපාරක් කිව්වා ඕනම මන්ත්‍රීවරයෙකුට අපිට නාම යෝජනා දෙන්න පුළුවන් කියලා. ඒ අනුව මේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් බහුතරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුත් අපිට ගෙනල්ලා බාර දීලා තියෙනවා. ඒක ඕගොල්ලන්ට කියන්නේ නැති එක අපිට කරන්න දෙයක් නැහැ. මම පාර්ලිමේන්තුවේදී කිව්වා බහුතරයක් මන්ත්‍රීවරු ගෙනල්ලා දීලා දැන් රට ගිහිල්ලක් තියෙනවා බහුතරයක් දෙන එකේ. ඉතින් මේක හංගන්න දෙයක් නැහැ. ඊට අමතරව වෙබ් අඩවිය අපි නිර්මාණය කරලා තියෙනවා. වෙබ් අඩවිය ඇක්සස් කරන්න පුළුවන් අයට ඒකටත් ඇතුල් වෙලා රැකියා සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. විභාග කරන්න ඕනේ ඒවා තියෙනවා. ඒ විවිධ ක්ෂේත්‍ර තියෙනවා. ඒවලට එකතු වෙන්න පුළුවන්. කොහොමද සූදී?